ගරු කබීර් රාසි මැතිතුමාට මිනිත්තු 29ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිමයන් පසුව කතා කිරීම ගැන සතුටක් තිබුණත්, එතුමා කියපු දේවල් වලට මට එකඟ වෙන්න බැරි බවත් මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රටක් ජාතියක් හැටියට පහුගිය දශක දෙක තුල අපි ගත්තම අපි නිෂ්පාදනයට වඩා පාරිභෝජනය කරලා ආදායමට වඩා වියදම් කරලා තියෙන බව ඉතාම පැහැදිලි. ඒ මදිවට 2020 ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආදායම කපා හැරියා. ඒ වගේම ඒක ප්‍රතිඵලයක් වශයෙන් 2021 වෙනකොට අයවැයේදී ආදායම රුපියල් බිලියන 1457ක් වෙන අතර වියදම රුපියල් බිලියන 3537ක් වුණා. ඒ කියන්නේ ආදායමට වඩා වියදම දෙගුණයකින් වැඩි. එයින් මොකද වුණේ, 2021 ණය පොලි ගෙවීමට පමණක් රුපියල් බිලියන 1048ක් අපට වෙන් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේ පොලි ගෙවීමේ ප්‍රමාණය ගත්තම 2021 සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, සමාජ සුබසාධන සේවා වලට සමානයි පොලි ගෙවීම පමණක්. එතකොට වෙනත් වියදම් වලට මුදල් ඉතුරු වෙන්නේ නැහැ. දැන් 2023 අයවැය ගත්තම මොකද්ද තත්වය? නියෝජ්‍ය කතානායකතුමනි, පුනරාවර්තන වියදම් වලට රුපියල් බිලියන 469ක් වෙන් කරලා තියෙනවා. එයින් 50%ක්ම යන්නේ පොලි ගෙවන්න. ඒ කියන්නේ රුපියල් බිලියන 2193ක්. අධ්‍යාපනයේට, සෞඛ්‍යයට, සුබසාධනයට වඩා වැඩි මුදලක් යනවා මේ එන වසරේ පොලිටික ගෙවා ගන්න. මේ බර විඳින්න වෙන්නේ මේ රටේ මහජනයාමයි. අනිත් පැත්තෙන් මේවා පියව ගන්න රාජ්‍ය ආදායම කාලයක් කඩාවැටිච්ච රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා අධික ලෙස එකවරම රාජ්‍ය ආදායම 169කින් ලබන වසර වෙනකොට වැඩි කරනවා. මේ බරත් විඳින්න වෙන්නේ මේ රටේ මහජනතාව. එතකොට මේ වගේ අයවැයක් ඉදිරිපත් කරන්න, මේ වගේ තත්ත්වයක් මේ රටේ ඇති කරන්නට මොකද්ද වුණේ කියන ප්‍රශ්නය හැමෝම අහනවා. හිටපු ජනාධිපතිතුමාත් ඒ ගැන කිව්වා. හැබැයි මේ විවිධ දේශපාලන පක්ෂ තමන්ගේ පක්ෂ මතවාදී දෘෂ්ටිකෝණ වලින් මේකට උත්තර දුන්නා මිසක්, ඒ වගේම සමහර අය මේවා මිත්‍යා මත පදනම් කරලා උත්තර දුන්නා මිසක්, මේවා විද්‍යාර්ථිකයින්ගේ මතය, විද්‍යාර්ථිකයින් අපක්ෂපාතීව මොකද්ද මේ ගැන කියන්නේ කියන එක අපි කල්පනා කරේ නැහැ. මම ඒකට කියන්න, W.A. විජේවර්ධන මහතා හිටපු මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා, එතුමා කියනවා මේ ප්‍රශ්නයට මුල 2004 කියලා. මේ ප්‍රශ්නයට මුල 2004 කියලා. ඒ වගේම ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් කියන අර්ධ රාජ්‍ය ආර්ථික පර්යේෂණ ආයතනයක්, ඒගොල්ලන්ගේ වාර්තාවේ 2020 ස්ටේට් ඔෆ් ද ඉකොනොමි රිපෝට් එකේ කියනවා මේක පටන් ගන්නවත් එක්ක 2020 වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බදු ආදායම් කපා හැරා, මුදල් අච්චු ගැහුවා. ඒ වගේ සිද්ධීන් වලින් තමයි මේක බරපතල අර්බුදයක් බවට පරිවර්තනය වුණේ කියලා. ආර්ථික ස්ථායීකරණ ජාතික සභාව මේ ආණ්ඩුව විසින් පත් කරපු පාර්ලිමේන්තුවේ සභාවක්. ඒ වගේම ඔක්තෝබර් 22 වෙනිදා ලෝක බැංකුවෙන් නිකුත් කරපු වාර්තාවෙත් කියන්නේ මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ 2004න් පසුව කියලා. එතකොට මේක විද්‍යාර්ථිකයන්ගේ මතය. එහෙනම් ඒ අනුව මේක අපිට කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා, පී.බී. ජයසුන්දර මහතා, නිවාඩ් කබ්‍රාල් මහතා, අපට සලකන්න වෙන්නේ ආර්ථික ඝාතකයන් හැටියට. මේ රටේ ඒ වගේ තත්ත්වයක් සිදු වෙලා තියෙනවා කියලා මේ වගේ කියනවනම්, දැන් අපි මේ වගේ තත්ත්වයක් ගියෙද්දි අපි දකිනවා ඊයේ පෙරේදා ගුවන්තොටුපලේ සංඝර්ෂණයක්. ඒ සංඝර්ෂණ දිහා බලනකොට පුදුම හිතෙනවා. මේ රටේ අපි දකිනවා අරුම පුදුම දේවල් සිද්ධ වෙනවානේ. මේ රට තුළ උග්‍ර ආර්ථික ව්‍යසනයක් ඇති වෙලා තියෙන අවධියේ තවමත් සමාජයේ සීමිත පිරිසකට මේ මහා ආර්ථික හා සමාජීය විනාශය නිවැරදිව වටහා ගන්න නොහැකි වී තියෙනවා. මේක කනගාටු තත්ත්වයක්. එක්කෝ ඒ ඔවුන්ගේ දේශපාලනික අඳභාවය, නැත්නම් මේ තනිකර ඔවුන්ගේ දුෂ්ට කුහකත්වය. මක් නිසාද රාජපක්ෂ පාලනය අඛණ්ඩවම මෙවැනි අදබාලීන් පිරිසක් තමන් වෙනුවෙන් නඩත්තු කරලා තියෙනවා? මේක තමයි තත්ත්වය. අපි දකිනවා පෙරේදා ගුවන්තොටුපලේ සිදුුණේ ඒ වගේ අරුම පුදුම සංදර්ශනයක්. බැසිල් රාජපක්ෂ මහතා වැනි මේ රටේ ආර්ථික ව්‍යසනයට ඍජුවම වගකිව යුතු පුද්ගලයින් හට මල්මාල දාලා ඔවුන්ගේ පායුග සිප ගන්නවා අපි දැක්කා. ඉතින් මේක හරියට එල්ලා මැරීමට නියපින්ද තැනැත්තා තමා එල්ලීමට බලා සිටින අලුගෝසුවාට සාදයක් දෙනවා වගේ ක්‍රියාවක්. පුදුම වැඩ. ඉතින් මේ වගේ දේවල් මේ රටේ සිද්ධ වෙනවා. මේ රටේ මේ වගේ ව්‍යසනයක් ඇති කරපු මිනිස්සු ඉද්දි සමහර අයට මේක තේරුම් ගන්න බෑ. ඊයේ අපි දුටුවා මේ වගේ දෙයක්. මේ අය අපේ රටේ ආර්ථිකය ඝාතනය කරපු හැටි මම තහවුරු කරන්න. මේවා නිකං චෝදනා කරනන් නෙවෙයි, මේක තහවුරු කරන්න. පොදු ජනතාව හැම වෙලේම දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරනවා. ඉහළ නිලධාරීන්ට ඇඟිල්ල දික් කරනවා. මේ කඩාවැටීම කරේ මේ දේශපාලඥ සහ නිලධාරීන් කියන එක. මේවා වැරදි ප්‍රතිපත්ති නිසා කියලා කියනවා. එහෙම නැත්නම් දූෂණය වංචාව නිසා කියනවා. බොහෝ දුරට මේක ඇත්ත. බොහෝ දුරට මේක ඇත්ත. හැබැයි විචාරාත්මකව අපි කල්පනා කරුවා නම් මේ වගකීමෙන් ජනතාවටත් මිදෙන්න බෑ. මොකද එක් උදාහරණයක් මම ගන්නම්. 2001 2003 එක්සත් ජාතික පක්ෂ රජයක් තිබුණා. ඒ කාල පරිච්ඡේදයේ ඉතාම ශීඝ්‍ර කාලෙන් ආණ්ඩුව අප්‍රසාදයට පත් වුණා. ඇයි කොහොමද අප්‍රසාදයට පත් වෙන්නේ? ඒ ආණ්ඩුව තීරණය කර අත්‍යවශ්‍ය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියලා. මොකද ඒ වෙලාවේ දැක්මක් තිබුණා මේ රට යන දිශාව හරි නෑ කියලා. ඒ ප්‍රතිව්‍යුහගත කිරීමට ගත්ත තීරණ ගොඩක් ගත්තා. ජනප්‍රිය දේ වෙනුවෙන් නිවැරදි දේ කරන්න තීරණය කරා. හැබැයි ඒ වෙනකොට රාජ්‍ය සේවයේ ඉන්න අයව සමහර අය අයින් කරන්නත් එක්ක VRS ස්කීම් එකක් පටන් ගත්තා. ඒ වගේම රාජ්‍ය සේවය తాවකාලිකව අත්හිටවන්න බඳවා ගැනීම තීරණ කරා. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තීරණ ගත්තා. ඒ අමාරු තීරණ. හැබැයි 2003 අගභාගයේ මොකද්ද වුනේ? මහින්ද රාජපක්ෂ මහත්තයයි JVP එකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් එක්ක එකතු වෙලා මොකද්ද කරේ? ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයලා එකතු වෙලා මොකද්ද කරේ? ජනප්‍රිය සටන් පාඨ රටට විකුණලා මේවා විකුණනවා, මේවා විදේශ ආක්‍රමණ, මේවා රාජ්‍ය සේවයේ මර්ධනය කියලා එවකට තිබුණ ආණ්ඩුව ඒ ප්‍රතිව්‍යුහගත කිරීම නතර කරනවා. අපි බලයට ආවනම් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම తాවකාලික අත්හිටවන ඒ චක්‍රලේඛය අවලංගු කරන බවත් නැවත බඳවා ගන්නවා කියලා පොරොන්දු දීලා පාඩු ලබන ආයතන තමන්ගේ ගජමිතුරන්ට හිතවතුන්ට හම්බ කරන්න ආපහු ඒවා නිදහස් කරලා දෙනවා කියලා ඒ ජනප්‍රිය සටන් පාඨ කියලා ඡන්දදායකයොත් ඒ ජනප්‍රියතාවයට අහු වෙලා ඕනොත් ඡන්දෙ දුන්නා. ඒක තමයි ප්‍රතිඵලය. ඒක ප්‍රතිඵලයෙන් මොකද්ද වුනේ? 2014 කාලය තුළ 2004-2014 කාලය සමාවෙන්න 2004 සිට 2014 කාලය තුළ රාජ්‍ය සේවය බඳවා ගැනීම 1,3 ලක්ෂකින් වැඩි වුණා. අලුතෙන් 1,3 ලක්ෂක් බඳවා ගත්තා. එතකොට රාජ්‍ය ආයතන පාඩුව ඒ කෙටි කාලය තුළ මොකද්ද වුනේ? රාජ්‍ය ආයතන පාඩුව විශාල වශයෙන් කෝටි ගණනකින් වැඩි වුණා. මම උදාහරණයක් කියනවා නම් 2009-2014 අතර තුර රාජ්‍ය ආයතන 107 සිට 245 දක්වා අලුත් රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කරා. තමන්ගේ ගෝලබාලයන්ට ඒකෙන් කීයක් හරි වැඩිපුර හම්බ කරන්න වෙන්න පුළුවන්. එහි සේවය කරන 145,000 සිට 260,000 දක්වා වැඩි වුණා. රාජ්‍ය ව්‍යවසාය වැඩි කරා මේගොල්ලෝ. එතකොට ඒ කාල පරිච්ඡේදය තුළ 2006-2020 වෙනකොට මේ රටේ රාජ්‍ය ආයතනවල පාඩුව ට්‍රිලියන රුපියල් ට්‍රිලියන 1.2යි. එතකොට ඒ වෙලාවේදී 2003 ඒ ප්‍රතිව්‍යුහගත කිරීම වලට ලක් කරලා තිබ්බනම් මේ රුපියල් ට්‍රිලියන 1.2ක් අපට රටෙන් නැති වෙන්නේ නැහැ. ඒ රුපියල් ට්‍රිලියන 1.2ක් අද තිබුණා නම් රට බංකලොත් වෙන්නේත් නැහැ. එතකොට මේ රාජ්‍ය ආයතන වල පාඩුව බලන්න. අපි IMF එකට ගාව ගිහිල්ලා 4 ගාතේ ගිහිල්ලා ඩොලර් බිලියන 2.9ක් අපි ඉල්ලන්නේ. හැබැයි ශ්‍රී ලංකාවේ සමුච්චිත පාඩුව ගත්තම අද වෙනකොට ඩොලර් බිලියනයක් අපි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ IMF එකෙන් ගන්න ගාණෙන් 3 එකක් ශ්‍රී ලංකාවේ පාඩුව අපි උපයා ගන්න වෙනවා. එතකොට ඒකට වග කියන්න ඕනේ නැත්තේ කවුද? ඒ නිසා තමයි මම කියන්නේ ඒගොල්ලෝ ආර්ථික ඝාතකයෝ කියලා. මේ කාල පරිච්ඡේදය තුළ දූෂණය වංචාව ඒකෙන් ආපු පාඩුව කෝටි ගාණක් පාඩු වුණා රටට. එතකොට ඒ කාල පරිච්ඡේදයම ජනාධිපතිතුමා පිළිගනි අපේ රටේ 2004න් පස්සේ අපනයන ආදායම කඩාගෙන වැටුණා, නිෂ්පාදන ආදායම කඩාගෙන වැටුණා, රාජ්‍ය ආදායම කඩාගෙන වැටුණා. රට බංකලොත් වෙන්නේ නැද්ද? ඒ නිසා මේකට මදිවට 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මහජනයාට විකුණන්නේ තව සිහිනයක්. අපි බදු ආදායම් කපා හරිනවා, රාජ්‍ය ආදායම් කපා හරිනවා කිව්වා. ඊට පස්සේ කිව්වා රස්සාවල් ඕනේ තරම් දෙනවයි කියලා. ඉතින් මේ රටේ මහලු වැඩිහිටි තරුණ උස මහත් ඔක්කොමල ටික 169ක්ම දුන්න ඡන්දෙ. ඒ නිසා තමයි මම කියන්නේ ජනතාවටත් මේ වගකීමෙන් මිදෙන්න බැහැයි කියලා. කරු නියෝජක කතානායකතුමනි, අන්තිමට විශ්වවිද්‍යාලයක වෙනකොට ප්‍රතිඵලය මොකද්ද? රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 845ක් අපිට වෙන් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආදායමින් 158ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වලට ණය පොලි ගන්න ගෙවන්න ගියාම 2021 ණය පොලි ගන්න රුපියල් බිලියන 1048යි. ඒ කියන්නේ අපේ රාජ්‍ය ආදායමින් 72%. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ වැටුප් සහ ණයපොලි ගෙවන්න විතරක් 2021 රාජ්‍ය ආදායමින් 100%, 130%ක් යනවා. එතකොට කොහොමද අනිත් ගෙහිම් ටික කරන්නේ? කොහෙන්ද සල්ලි? ආපහු ණය ගන්න වෙනවා. ඉතින් මේ තත්ත්වය උදා වෙන්නේ කොහොමද? මේක අපි යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. එතකොට අධ්‍යාපන සේවාවලට, සෞඛ්‍ය සේවාවලට, සුබ සාධනවලට, යටිතල පහසුකම්වලට රටට සල්ලි නැහැ. මේ දෙක ගෙවන්න ගියාම. ඉතින් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? 2022 අතුරු අයවැය ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා ඇවිල්ලා මේ කතාවක් කරලා එතුමත් කිව්වා රජයේ සේවක වැටු පොලිය සහ සුබසාධනයට වෙන් කරන මුදල රුපියල් බිලියන 2746ක් කියලා. හැබැයි රාජ්‍ය ආදායමේ තරම් නැහැ. ඒකත් ආපහු 2022 තේ තත්ත්වය. 2023 තේ තත්ත්වය. අපි කොහොමද මේකෙන් එන්නේ? ඒ නිසා තමයි කියන්නේ මේ ආර්ථික ඝාතකයන් මේ රටට බොරුව, වෛරය, මුලාව, විජ්ජාව විකුණලා මේ රට මේ තත්ත්වයට පත් කරා. ඒ නිසා මිත්‍යා මත, එක එක දේශපාලන කෝණ මත එක එක දේවල් කිව්වට ඇත්ත තත්ත්වය විද්‍යාර්ථිකයන් කියන්නේ මේකේ මුල 2004 කියන එක. මේ මොහොතේ රට වස්තු බංකත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ප්‍රධාන ඉලක්ක කීපයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒ නිසා මූල්‍ය ස්ථායීකරණය සහ සර්ව ආර්ථික ස්ථායීකරණය අත්‍යවශ්‍යයි. ඉකොනොමික් ස්ටැබිලයිසේෂන් ඉස් එසෙන්ෂල්. ඒක අපි පිළිගන්නවා. රටට ඉතුරු වෙලා තියෙන විකල්ප මාර්ග ඉතාම අඩුයි. එනිසා අපට වැඩ කරන්න ලොකු ඉඩක් නැහැ. අපි රටක් හැටියට ඒකට හිතන්න ඕනේ වෙලාව. හැබැයි ස්ථායීකරණ ප්‍රතිසංස්කරණ ඉතාම වේදනාත්මකයි. ලේසි නැහැ. දැන් ජනාධිපතිතුමා මෙහි ඇවිල්ලා අයවැය ඉදිරිපත් කරනකොට එතුමාගේ කතාවේ කියනවා අපි ජනප්‍රිය දේ වෙනුවට නිවැරදි දේ වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ කියලා. ඔව්. අපි ඒක අනුමත කරනවා. අපි එකඟ වෙනවා ඒකට. හැබැයි විපක්ෂයක් හැටියට අපි නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින සූදානම්. හැබැයි එය රජයට ඕනේ නිවැරදි දේ වෙනුවෙන් නෙවෙයි. එය මේ රටට ඕනේ නිවැරදි දේ වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින සූදානම්. ඒ වෙනුවෙන් අපි පෙනී සිටින්නට සමග ජන බල වේගය වගකීමක් ඇති විපක්ෂයක් හැටියට ඕන වෙලාවක සූදානම් කියලා මම මේ සභාවට කියන්න කැමතියි. අද රටේ ප්‍රධාන විපක්ෂයක් හැටියට අපේ විපක්ෂ භූමිකාව බොහොම සංකීර්ණයි. අපේ විපක්ෂ කාර්යභාරය ඉතාම අමාරුයි. සම්ප්‍රදායි විපක්ෂ කණ්ඩායමක් හැටියට අපට හැසිරෙන්න අමාරුයි. මොකද රට බිඳ වැටිලා තියෙන අවධියේදී බොහොම වගකීම සහිතව අපි වැඩ කරන්න ඕනේ. එනිසා අපි මේ අමාරු භූමිකාව තුළ විපක්ෂයක් හැටියට අපේ කාර්යභාරය හරියට ඉටු කරන්න රට වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපි ගැලරියට කතා කරලා ඊළඟ මැතිවරණය ඉලක්ක කරනවද, එහෙම නැත්නම් හරිදේවේ කතා කරලා ඊළඟ පරම්පරාව ඉලක්ක කරනවද කියන තැන අද විපක්ෂයේ ඉන්නේ. අපි ඒක අමාරු වුණත් ඒ හරි දේ වෙනුවෙන්, නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින්නට අපි සූදානම්. ප්‍රධාන විපක්ෂයක් හැටියට අපි හිතනවා මේ අයවැය තුළ රට ඉල්ලන දේ මේ රට මේ අයවැය තුළ අන්තර්ගත වෙලා නැහැ. නැත්තම් ප්‍රමාණවත්ව අන්තර්ගත වෙලා නැහැ. මේකේ ප්‍රමාණවත්ව මේ අයවැය මේ රට ඉල්ලන දේ ආමන්ත්‍රණය කරලා නැහැ කියලා අපි විශ්වාස කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයවැය වලින් ප්‍රාග්ධන වියදම ගත්තම සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කරලා තියෙන අධිවේගී මාර්ගවලට, ගොඩනැගිලිවලට ආදි වශයෙන් අධිවේගී මාර්ගවලට පමණක් කෝටි 8400ක් මේ වර්ෂයේ වෙන් කරලා තියෙනවා. හැබැයි අයවැය වාර්තාවේ 36 පිටුව දිහා බලනකොට, සුබසාධන සහ සංක්‍රාම ගෙවීම දිහා බලනකොට 2022-2023 අතර ඉතාම සුළු වැඩිවීමක් තියෙන 10%කටවත් වැඩිවීමක් සිදු වෙලා නැහැ. බිලියන 1021 බිලියන 1141 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තම සුබසාධන සහ සංක්‍රාම ගෙවීම් වලට 2022 සිට 2023 ගන්නකොට දලදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට නැත්තම් මේවර ඒක අඩුවීමක් සිදු වෙලා තියෙනවා සුබසාධන වලට වෙන් කරලා තියෙන මුදල. මේක අපිට පිළිගන්න බෑ. අද අර්බුදයේ හමුවේ නියෝජ්‍ය කතානායකතුමනි, සමාජය තුළ සමාජ අසමානත්වයක් ඇති වෙලා තියෙන වෙලාවක්, සමාජය තුළ ආදායම අසමානත්වයක් ඇති වෙලා තියෙන වෙලාවක්. එහෙනම් අපේ මතය මේ අයවැයෙන් මේ සමාජ අසමානත්වය සහ ආදායම අසමානත්වය සඳහා මේ අයවැයදී තියෙන්න ඕනේ ආදායම් ප්‍රතිව්‍යාප්තියක් සහ ඒ වගේම වියදම් ප්‍රතිව්‍යාප්තියක්. ඒක සිදු වෙලා නැහැ. මීටත් වඩා පුළුල් ලෙස මේක ගැන, මේ ප්‍රතිව්‍යාප්තිය ගැන මේ අයවැය අවධානය යොමු කරන්න තිබුණයි කියන එක තමයි අපේ මතය. එනිසා මේක අපි කියන්නේ හේතු සාක්ෂි ඇතුව. මේ රජය අඛණ්ඩ උද්දමන ක්‍රියාමාර්ගයක් මේ රටේ ඇති කර පුරවැසියන්ට සතු ධනයෙන් සෑහෙන ප්‍රමාණයක් අපරික්ෂාකාරීව මේ රජය අපහරණය කරලා තියෙනවා මේ රටේ ජනතාවගේ. මේ ක්‍රියාදාමය නිසා බොහෝ දෙනෙක් මේ රටේ හිඟමනයට පත් වෙලා ඉන්නවා. බහුතරයක් හිඟමනයට පත් වෙලා ඉන්නවා. ඒකෙන් 40ක් පමණක් ධනවතුන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා 2019 කරන ලද අන්තිම ගෘහස්ථ ආදායම් සහ වියදම් සමීක්ෂණය මත මේ රටේ පොහොසත්ම 120 ගත්තම නිවෙස්වල නිවෙස් කාණ්ඩයන්වල උපයන මාසික ආදායම 2019 ඒ සමීක්ෂණය අනුව ලක්ෂ 2ක් ආසන්න මුදල. ඒ වගේම රටේ දුප්පත්ම 120 උපයන ආදායමේ නිවෙස් කාණ්ඩයමේ මාසික ආදායම රුපියල් 17,572ක් පමණයි. එතකොට අද තියෙන උද්ධමනයත් එක්ක 50%ක උද්ධමනයක් ගත්තම ඒ රුපියල් 17,572 ක්‍රය ශක්තිය 50%කින් අඩු වෙලා තියෙනවා. එතකොට මේගොල්ලෝ දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටිලා ඉවරයි. ඒක තමයි ප්‍රශ්නය. එතකොට ඒක මේ අයවැයෙන් හරියට ආමන්ත්‍රණය කරලා නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන ලද සමීක්ෂණයක් මත ජනගහනයෙන් 45%ක්ම දරිද්‍රතා රේඛාවෙන් පහළ අද ජීවත් වෙනවා. ඒකයි අපේ රටේ තත්ත්වය. ජනවාරි 2022 කියන්නේ මේ වසර ආරම්භ වෙනකොට මේ රටේ හිටියේ දුප්පත්ම අය දරිද්‍රතාවෙන් පෙළෙන අය 130,000. හැබැයි අද ඔක්තෝබර් මාසේ මේ රටේ දරිද්‍රතාවෙන් පෙළෙන අය 196,000ක් ඉන්නවා. භයානකයි. තොර ඒගොල්ලන් සඳහා අපි මොකක්ද කරන්නේ? ඒ නිසයි අපි කියන්නේ ආදායම් ප්‍රතිව්‍යාප්තියක් සහ වියදම් ප්‍රතිව්‍යාප්තියක් අනිවාර්යයෙන්ම මේ අයව ඉලක්ක කරලා මේ අයවෙන් සිදුවෙන්න තිබුණයි කියන එක. ඊළඟට ගන්න පෞද්ගලික අංශය. හැම වෙලෙම කටවචනයේදී කියනවා මේක engine of growth කියලා. Engine of growth. හැබැයි ඒක කටවචනයේ තියරයි. මොකද්ද මම කියන්න කැමති? මේ රටේ කුඩා සහ මධ්‍යම පරිමාණ අංශය ගත්තම SME අංශය මේ ලංකාවේ ව්‍යාපාරවල වලින් 80%ක්ම SME. ලංකාවේ දළදේශීය නිෂ්පාදනයෙන් 52%ක දායකත්වය ලබා දෙන SME වලින්. ඒ වගේම ලංකාවේ රැකියා උත්පාදනයෙන් 45%ක්ම සිදුවෙන්නේ SME වලින්. සමස්තයක් ගත්තම පෞද්ගලික අංශය සමස්තයක් ඇටියට ගත්තම මේකේ ඉන්න කම්කරුවෝ සේවකයෝ ඒගොල්ලෝ තමයි මේ engine of growth කියන්නේ. වැඩ කරන ජනතාව. හැබැයි අපි රාජ්‍ය සේවයට එක එක පඩි වැඩි කිරීම දෙනවා, විශ්‍රාම ගෙවීම දෙනවා. හැබැයි මේ පුද්ගලික අංශයේ සේවකයන්ට අපි ප්‍රමාණවත් සලකන්නේ නැහැ. මේකේ ඉන්නවා පුද්ගලික අංශයේ සේවය ඍජුව සේවය කරන 135,000ක්. ඒකේ තව ඉන්නවා අනියම් සේවය පදනම් කරන ස්වයං රැකියා කරන 127,000ක්. ඔක්කොම 162,000ක් ඉන්නවා මේ අංශයේ. හැබැයි කිසිම වෙලාවක ඒගොල්ලන්ට කිසිම දීමනාවක් දීලා නැහැ. මේ අතරින් විශාල ප්‍රමාණයක් අද SME කඩාගෙන වැටෙනවා. සමහර වැහෙනවා, සමහර වැහිලා ඉවරයි. ස්වයං රැකියා නැති වෙනවා, අනියම් සේවකයන්ගේ රස්සාවල් නැති වෙනවා. මොකද අමුද්‍රව්‍ය හිඟය නිසා, පොලි අනුපාතයේ වැඩිවීම නිසා, උද්ධමනය වැඩිවීම නිසා ඇස්තිමේන්තු කරපු එක අනුව 120%කට වැඩි ප්‍රමාණයක් අද රස්සාවල් අහිමි වෙලා මහපාරට බැහැලා ඉන්නවා කියන එක ඇස්තිමේන්තු කරලා තියෙනවා. ඒ නිසා පෞද්ගලික අංශයට මේ අයවැයින් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ කිව්වා රැකියා අහිමි වූ අයට මාස 3ක ඩෝල් එකක් නැත්නම් දීමනාවක් ලබා දෙනවා කියලා. අපි ඒක ප්‍රශංසා කරනවා. ඒක හොඳයි. හැබැයි මේ මාස 3 ප්‍රමාණවත් නැහැ. අපි කියනවා ඒක මාස 6කට ඒක දෙන්න. ඒක සීමා කරන්න එපා. ඒ රැකියා නැති වෙන අය අනියම් සේවයේ ඉන්න සහ ඒ වගේම ස්වයං රැකියා කරන අයටත් ඒ දීමනාව දෙන්න තමන්ට නඩත්තු වෙන්න. ඒ වගේම අග්‍රාහාර රක්ෂණයක් මේ පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබා දෙන බව අයවැයේ කිව්වා. අපි සතුටු වෙනවා ඉතනන්තපත්මයි කරපු ප්‍රකාශයට. හැබැයි මේකත් අපි කියනවා අනියම් සේවකයන්ටත් ඒ අග්‍රහාර රක්ෂණය ලබා දෙන්න, ඒ වගේම ස්වයං රැකියා කරන අයටත් අග්‍රහාර ඒ රක්ෂණය ලබා දෙන්න කියලා සමගි ජන බලවේගෙන් මේ රට හදන ඇන්ජිම කියන ඒ සේවය කරන ජනතාවට උපරිම සහාය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ගරු නියෝජක කතානායකතුමනි, වර්තමාන අර්බුදය සහ සමාජ අස්ථාවරත්වය අවතක්සේරු කරන්න එපයි කියලා මේ රජයේ ඉන්න කණ්ඩායමට අපි කියන්න කැමති. මොකද රජය අවධානය කරන අවධානය ප්‍රමාණ නෑ, ප්‍රමාණවත් නෑ කියලා අපි හිතනවා. ශ්‍රී ලංකාව අද ඉන්නේ වෙනසුවේලා රට අවුරුදු 2-3කට කලින් තිබුණු තැන. වෙනසුවේලා වල මොකද්ද වුනේ? වෙනසුවේලා ආර්ථිකය තුළ අති උද්ධමනයක් ඇති වුණා. හියුගෝ චාවෙස් කියන ජනාධිපතිවරයා යටතේ ජනප්‍රියවාදී දේශපාලනය කරන්න කියලා රට බංකොලොත් කරා. දැන් නිකොලස් මඩුරෝගේ කාලේ මේක කඩාගෙන වැටිලා ඉවරයි. වෙනසුවේලා රට ගත්තම දැන් වෙනකොට ඒ වමේ ප්‍රතිපත්ති අනුගමනය කරලා විනාශ කරගත්ත රට ගත්තම විශේෂඥයන් පෙන්눔 කරන්නේ ප්‍රධාන හේතුව තමයි ඒ රටේ මුදල් අච්චු ගැසීම සහ ආදායමට වඩා වියදම් කිරීම සහ විදේශ සංචිතය නැති කිරීම ආදි වශයෙන් ලංකාව කරපු හැම දෙයක්ම ඒ රටේ සිද්ධ වුණා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් 2020 වෙනකොට වෙනසුවේලාවේ 160%කට වැඩි ප්‍රමාණයක් සරණාගතයන් බවට පත් වුණා. ඒකනේ මේ සරණාගතයන් සමහර අය විදේශ සංක්‍රමණයට යෙදුණා. ඒකනේ හැමතැනම යන්න පටන් ගත්තා. රටිනුත් බෑරව ගියා. අද ලංකාවේ પાස්පෝට් අරගෙන යනවා වගේ. ඒකේ වාර්තා වෙනවා. පලා යන මේ කාන්තාවන් විශේෂයෙන්ම කාන්තාවන් අම්මලා තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරි වෙනකොට ගණිකා වෘත්තියට බැස්සයි කියලා. මම මේ වෙලාවේදී ආණ්ඩුවට අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව බොහොම අවදානම් තැනක සිටින්නේ. මම කියන්නේ අපි ප්‍රවේශම් වුණේ නැත්තම් අපේ අම්මලාටත් මේ වගේ තත් ඉරණයක් ඉරණමක් ඇති වෙයිද කියන එක. මම ප්‍රාර්ථනා කරනවා එහෙම නොවෙන්න. අපි වැඩ කරන්න ඕනේ ඒක නතර කරන්න. ඒ නිසා ඒක රජයේ වගකීමක් වෙනවා. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ලෝක බැංකුව නිකුත් කරපු වාර්තාව ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් අප්ඩේට් ඔක්තෝබර් මාසේ මේ වසරේ නිකුත් කරපු ඒ වාර්තාවේ කියනවා මේ රටේ දැනට තියෙන සහන දෙන සුබසාධන වැඩපිළිවෙල ලබා දෙන දරිද්‍රතාවය සඳහා සහන බෙදෙන ක්‍රමවේදය අසාර්ථකයි කියලා. මේ සමෘද්ධි වැඩසටහන දේශපාලනීකරණයේ වැඩසටහනක් කියලා. ඉලක්ක කරපු දුප්පත්ම කණ්ඩායමට ඒ අවශ්‍ය සහන මුදල් යන්නේ නැහැ කියන එක ලෝක බැංකුවෙන්ම කියනවා. මේක වෙනස් කරන්න ඕනේ කියලා කියනවා. ඒ විශ්වාසය අපට ලබා ගන්න බැරි නම් කොහොමද අපි ඒ රටවල් වල ජාත්‍යන්තර සමාගම් වලින් සල්ලි ලබා ගන්නේ? ජනාධිපතිතුමාට බැරි වුණා මේ අයවැයේදී ඒක ආමන්ත්‍රණය කරන්න. ජීවන උපාය කමිටුපත් කරනවා කිව්වා වසම්බල. හැබැයි ඒක පක්ෂපාති කමිටු. ඒකේ දුප්පත්කම බලන්නේ නැතුව පාට බලලා සල්ලි බෙදෙන වැඩක්. කන්න බැරි තමන්ගේ දරුව හතර පස් දෙනෙක් ඉන්න සතයක් නැති ඒ පවුල් වලට සාධාරණ විදියට මේ සුබ සාධන බෙදෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේකට එකඟ වෙන්න බෑ. මේක බරපතල ප්‍රශ්නයක්. ලෝකේ ජාත්‍යන්තර සමාගම් පවා ඇඟිල්ල දික් කරනවා. වෙල්ෆෙයා බෙනිෆිට්ස් බෝඩ් කියන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න කියලා ලෝක බැංකුවෙන් ඉල්ලා සිටිනවා. හැබැයි මේ ආවයන් කිසි දෙයක් ජනාධිපතිතුමා කතා කරේ නැහැ. මේ වසරේ ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් කියන අපක්ෂපාති අර්ධ රාජ්‍ය ආර්ථික පර්යේෂණ ආයතනය විසින් ස්ටේට් ඔෆ් ද ඉකෝනොමි 2022 වාර්තාව නිකුත් කරා. ඒකේ මොකද්ද කියන්නේ? රටට අහිත කරන වැරදි ප්‍රතිපත්ති සහ තීරණ නිසා ආර්ථිකයට සිදු වූ හානිය නිවැරදි ගණනයක් කිරීමට කල් යන අතර ඒ හානිය අතිවිශාලයි. මේ කියන්නේ IPS එකේ. ඊළඟට කියනවා රටේ කීර්තිනාමයට හා විශ්වාසනීයත්වයට ඇති වූ හානිය මිල නොකර හැක. කීර්තිනාමයට සහ විශ්වාසනීයත්වයට ඒ හානිය මිල නොකර හැක. අපි විශ්වාසනීයත්වය ගැන කතා කරන්නේ ආර්ථික විසිල්වත් දැන් කොහෙද විශ්වාසනීයත්වය? ඒ මිල කරන්න බෑ කියනවා. ඊළඟට කියනවා ආර්ථිකයට ඇති වූ හානිය සහ එහි පාඩුව මිල කිරීම සඳහා තවමත් ගණනය කරගෙන යනවා. ඒ කියන්නේ කොච්චර ඩොලර් බිලියන ගාණක්ද මේ රටට ඇති වෙච්ච මේ ඛේදවාසිකෙන් මිල කරන ගණනය කරගෙන යනවා කියනවා තාමත්. එතකොට මේක බරපතල අපරාධයක්, ආර්ථික අපරාධයක් සිදු වෙලා තියෙන. ඒ නිසා මේ IPS එකේ තියෙන ප්‍රකාශය අනුව සමගි ජන බලවේගය කියනවා මේකට වගකීම යුතු අය අපි අධිකරණයේ ඔස්සේ ඒවා එයාට නිසි ඒ අයට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන්න ඕනේ. මේ රටට ඔව් අනිවාර්යම මේක බරපතල දෙයක්. ඒ නිසා මම කියන්නේ මේක ඉතාම භයානක දෙයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පැහැදිලිව කියනවා මූල්‍ය අංශය ප්‍රතිව්‍යවගත කිරීමක් සිදුවෙන්න ඕනේ. ඒක අවිවාදෙන් අපි කියනවා. සර්ව ආර්ථිකයේ ස්ථායීකරණය කරන්න ඕනේ. ඒක නොකර අපිට ඉස්සරහට යන්න බෑ. අපි බය නැහැ විපක්ෂයෙන් ඉඳගෙන හරි දේ වෙනුවෙන් පෙනී හිටින්න. හැබැයි ඒ හරහා ඒ ස්ථායීකරණය හරහා ශුද්ධ ආර්ථිකයට බරපතල බලපෑමක් සිදු වෙනවා. ශුද්ධ ආර්ථිකය හරහා ඒ බලපෑමෙන් ජන සමාජයට ඊට වඩා ලොකු බලපෑමක් සිදු වෙනවා. ඒ බලපෑම ජන සමාජය තුළ ඇති වෙන බලපෑමෙන් තමයි මේ රටේ දරිද්‍රතාවය වැඩි වෙන්නේ. රේඛාවට පහළ ගොඩක් අය වැටෙන්නේ. ඒ හරහා තමයි සමාජ අසමානත්වය රටේ පැතිරෙන්නේ. එතකොට ඒ වගේම තමයි SME කුඩා සහ මධ්‍යම පරිමාණයේ ආයතන කඩා වැටෙන්නේ. ස්වයං රැකියාව නැති වෙන්නේ. පෞද්ගලිකංශයේ රස්සාවල් නැති වෙන්නේ. එතකොට ඒ වගේ තත්වයක ඒ ජන සමාජ බලපෑම් වලට අවශ්‍ය පියවර ආණ්ඩුව හරියාකාරව ගත යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ මේ අයවැයෙන් ප්‍රමාණවත් ඒ ආමන්ත්‍රණය කරලා නැහැ. ඒක තමයි අපේ ප්‍රශ්නය. ඒ නිසා මේක සරලව මම කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව මොකද්ද කරේ කියන එක තේරෙන්න නම් මෙහෙම මම කියන්නම්. අපේ රට හරියට දියවැඩියා රෝගියෙක් කියලා හිතාගන්න. එතකොට 2005 සිට මේ රාජපක්ෂ ආණ්ඩුව මොකද්ද කරලා තියෙන්නේ? මේ රෝගියා සතුටු කරන්න සීනි දුන්නා වගේ කියලා හිතාගන්න. ඒ නිසා දැන් රෝගය හොඳටම දරුණුයි. හරි මේ සීනි දියවැඩියා රෝගියෙකුට හොඳට සීනි දුන්නා වගේ වැඩක් තමයි කරේ 2004 ඉඳලා. ඒතකොට රෝගියා හොඳටම දරුණුයි අද. අතක් පයක් නොකපා දැන් රෝගියා මරණයෙන් බේරන්නත් බෑ. අතක් පයක් කපන්න ඕනේ. ඒක නිසා තමයි දැන් බදු වැඩි කරන්නේ. අපේ සුභසාධන කපන්නේ බදු මිල වැඩි කරන්නේ මිනිසුන්ට ගහනවා නැති වෙන්න. අතක් පයක් නෙවෙයි දැන් මුළු කඳම කපලා වගේ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ කොටසක අතපය කපන්න බලනවා. ආණ්ඩුවේ ඉන්න පාලකයන්ගේ අතේ මයිල් ගහක්වත් ගලවන්න දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක වෙන විදියකට කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දශක ගණනාවක් කල්දැමු ප්‍රතිසංස්කරණ වසර දෙක තුනකින් කරන්න ගියාම උග්‍ර වේදනාවක් රටේ ජනතාවට දැනෙනවා. සමාජයට මේක රිදෙනවා. එම වේදනාකාරී ප්‍රතිසංස්කරණ වලට නිර්ණායක කීපයක් තියෙනවා. එකක් තමයි රජයේ විශ්වාසනීයත්වය තියෙන්න ඕනේ.
කරුවන්තවතා මිනිත්තු 3ක කාලය.
ඒ විශ්වාසනීයත්වය ඉහළින්ම වැදගත්. එතකොට මේ රජය ගැන විශ්වාසනීයත්වය නැහැ. ආදර්ශමත් වෙන්න ඕනේ ආණ්ඩුව. මොකද පළමුවෙන්ම රාජ්‍ය අමතිවරු 37ක් පත් කරා ජනාධිපතිවරයා. කොහොමද විශ්වාසනීයත්වය ඇති වෙන්නේ? ඈ අනිත් මිනිස්සුන්ට ඔක්කොම සංකෝචනය කරනවා කැප වෙන්න කියනවා. හැබැයි මෙතන ඇමතිවරු 37ක් පත් කරනවා. එතකොට ඒක ගැළපෙන්නේ නැහැ විශ්වාසනීයත්වයට. ඊළඟට පුළුල් සමාජ සම්මුතියක් ඇති කරන්න ඕනේ. මහජනතාවයි ආණ්ඩුවයි අතර සම්මුතියක් ඇති වෙන්න ඕනේ. හැබැයි රට වෙනුවෙන් රට බේරා ගන්න වේදනාව විඳින්න මේ රටේ පුරවැසියෝ සූදානම්. හැබැයි එය එක් එක් අයගේ වත්කම් මත හැකියාවන් මත සිදු ඒවා ඒ එක එක් යනට ඒ බරපතලනකොට සමානුපාතිකව එය සිදුවේ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එක් එක් කාණ්ඩවලට දැරිය හැකි ප්‍රමාණය මතයි ඒ පදනම් විය යුත්තේ. හැබැයි ඒක එහෙම සිදුවෙනවද? එක් කොටසකට හෝ පිරිසකට ප්‍රතිසංස්කරණවල වේදනාව විඳීමටයි තව කොටසකට වේදනාවෙන් මිදීමටයි ඉඩ දෙනවා නම් ඒ කියන්නේ ජන සම්මුතියක් තියෙන්න බෑ. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණ වලින් තෝරාගත් කණ්ඩායම වලට අසීමිත අසාමාන්‍ය ලාභ උපයනවා නම් රජය ඒ අයට වක්‍රව අනුග්‍රහය දෙනවා නම් රාජ්‍ය බලය අනිසි ලෙස පාවිච්චි කරනවා නම් නීති අයින් කර ගන්නවා නම් එහෙමනම් රජයටයි මහජනතාවටයි අතර සම්මුතියක් තියෙන්න බෑ. අද ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵල සියලුම ජන කොටස් වලට සමාන්තරව අන්තර්ගත විය යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. එහෙමනම් තමයි විශ්වාසනීයත්වය සහ ජනතා සම්මුතිය සාර්ථකව හැදෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ එහෙම දෙයක් අද මේ රටේ ඇති වෙලා තියෙනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැයෙන් ඒ නිසා ඉලක්කවලට යන්න අවශ්‍ය ආදායම් ප්‍රතිව්‍යාප්තිය සහ වියදම් ප්‍රතිව්‍යාප්තිය සිදු වෙලා නැහැ කියලා අපි හිතනවා. ඒ නිසා ඒ තුල ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළ මේ තියෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට ඒ විශ්වාසනීයත්වය දිනා ගන්න බෑ. මේ දේශීය විශ්වාසනීයත්වය ජාත්‍යන්තර විශ්වාසනීයත්වය දිනා ගන්න බෑ. එම නිසා අපි විශ්වාස කරනවා මෙහි මැතිවරණයකින් තොර මේ ප්‍රශ්නය විශ්වාසනීයත්වය ලබා ගන්නත් බෑ. මේකේ බැරෑරුම්කම මේ ආණ්ඩුවට තේරිලත් නෑ. ඒ නිසා මේ වෙලාවේදී මේ පදනම් කර අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයට මේ අයවැයට අපට සහාය ලබා දෙන එක අපට කරන්න බැරි දෙයක් කියලා මේ අවස්ථාවේදී මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.
බවෙන් සිටි ගරු අමාත්‍යතුමනි, ගරු මහින්දානන්ද අලුත්ගමගේ සමා වෙන සේහන් සේමසිංහ අමාත්‍යතුමා, ඔබතුමාට මිනිත්තු 38ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයවැය 2023 සඳහා දෙවනිවර කියවීමේ විවාදයේ අවසාන දවස අපි දැක්කා විවිධ දේශපාලන පක්ෂ මේ අයවැය සම්බන්ධයෙන් තමන්ගේ තීන්දු තීරණ ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළා තිබ්බා. අපි විශ්වාස කරන්නේ මේ රටේ ඉතාම අභියෝගාත්මක කාලය තුළදී ඉදිරිපත් වෙච්ච අයවැය මේ අයවැය ලේඛනය හැටියට විශේෂයෙන්ම ගරු මුලසන අරුඩ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය ලේඛනය තුළ සම්ප්‍රදායිකව අපි දැකපු එවැගේම සම්ප්‍රදායිකව ඉදිරිපත් වෙච්ච කරුණු අඩංගු වෙන්නේ නැහැ. ඒ අඩංගු නොවීමට ප්‍රධාන කාරණේ තමයි අපිට මේ රටේ ආර්ථිකයේ ඇති වෙලා තියෙන පසුගාමීභාවය. එහිඳ පළවෙනියෙන්ම මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ වැදගත්කම තියෙනවා වගේම ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වගකීමක් තියෙනවා. ස්ථාවර කිරීමෙන් පස්සේ අපිට ආර්ථික වර්ධනයකට ගමන් කළ හැකි. එයින්ද මේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් අපි රජයක් හැටියට ජනාධිපතිතුමා මේ අයවැය ලේඛනය ඉදිරිපත් කළ තියෙනවා. මේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. එක කණ්ඩායමක් මේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය දීර්ඝකාලීන ස්ථාවරත්වයකට සහ වර්ධනයකට ගමන් කළ හැකි අයවැය ලේඛනයක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා. තව කණ්ඩායමක් මීට වඩා සහන සපයන, එවැගේම අතීතයේ අපි දැකපු කාරණා අඩංගු අයවැය ලේඛනයක් බවට පත් වුණා නම් මීට වඩා හොඳයි කියලා ප්‍රකාශ කරනවා. නමුත් අද පවතින තත්ත්වය තුළ අපිට මූල්‍ය පරාසය ඉතාම සීමා සහිතයි ඒ අතීතයේ ඉදිරිපත් වූ අයවැය ලේඛනයන් කරා ගමන් කරා. එහෙනම් අපි විශ්වාස කරනවා මේ 2023 අවුරුද්ද තුළ ආර්ථිකයේ ස්ථාවරභාවයට පත්වීම, ජනතාව මුහුණ දෙන ගැටලු අවම කරවීම සඳහා ගත්ත ප්‍රධාන පියවරක් හැටියට. මේකේ ආරම්භය එන්නේ මීට මාස කීපයකට කලින් ඉදිරිපත් කරපු අතුරු අයවැය ලේඛනය හරහා. මේ අයවැය ලේඛනය එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු අතුරු අයවැය ලේඛනයේ දිගුවක්. අතුරු අයවැය ලේඛනයට ඉදිරිපත් කරපු කරුණු වලට අමතරව තවදුරටත් පුළුල් පරාසයක් තුළ ඉදිරිපත් වෙච්ච අයවැය ලේඛනයක් හැටියට තමයි අපි දකින්නේ. අද අපේ රටේ ආර්ථිකයට බරපතල ගැටලු කීපයක් ඇති වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එකක් තමයි අපිට කොවිඩ් තත්ත්වය තුළ ඒ ඇතිවෙච්ච ආර්ථික බලපෑම, අපි ගත්ත තීන්දු වල තියෙන බලපෑම, ඒ සඳහා බලපෑමක් ඇති කරලා තියෙනවා. ඊළඟ ලෝකයේ සෑම රටක්ම මේ වන විට ඉහළ උද්ධමනයකට මුහුණ දීලා තියෙනවා. මේ උද්ධමන ඉහළ යෑම පහළ එන්න, යම් ස්ථාවර මට්ටමකට එන්න තවත් මාස 18ක් 24ක කාලයක් ගත වෙයි කියන එක තමයි පුරෝකථනය වෙලා තියෙන්නේ. ඊළඟට ලෝකයේ සෑම රටකම ජනතාව ඉහළ පොලි අනුපාතයන් ගෙවීමට සිදු වෙලා අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා. ඒකම රුසියාවත් යුක්‍රේනයත් අතර ඇතිවෙච්ච යුදමය වාතාවරණය සමස්ත ලෝකයටම ආර්ථිකමය වශයෙන් අහිතකර බලපෑම් ඇවිල්ලා තියෙනවා. ඒකේ තාම අපි අවසානයක් දකින්නේ නැහැ. ඒ වගේම ලංකාව පැත්තෙන් ගත්තොත් අපේ සංචිත අවුම් මට්ටමක පැවතීම, අපිට පාවිච්චි කළ හැකි සංචිත අවුම මට්ටමක පැවතීම අපි ආර්ථිකය කළමනාකරණයේදී තවත් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ සියල්ල සැලකලා බලලා මෙම අයවැය ලේඛනය ප්‍රධාන කරුණු හතරක් මත පදනම් වෙලා ඉදිරිපත් වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එකක් තමයි ලෝක බැංකුවත් ඔවුන් විසින් කරපු සමීක්ෂණ තුළ වාර්තා කළ තියෙනවා. අපේ රටේ අද පවතින අපනයන් වලට සාපේක්ෂව අපි තවත් විවෘතව අපනයනයන් පිළිබඳ සොයා බැලුවොත් තවත් වාර්ෂිකව බිලියන 10ක් දක්වා අපේ අපනයනය වැඩි කරගන්න පුළුවන් කියලා. ඒ අනුව අපනයනය මූලික කරගත්ත අයවැය ලේඛනයක් මේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඊළඟට අපි විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් වෙත ගමන් කිරීමට ප්‍රමුඛ ස්ථානය ලබා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අද අපේ රටේ ආදායම එකතු කිරීම වෙන්න පුළුවන්, ඒ වගේම රජයේ වියදම් සිදු කිරීම වෙන්න පුළුවන්, මේ සියල්ල කළමනාකරණය වීම වෙන්න පුළුවන්. මේ කිසිම දෙයකට පූර්ණ පරිගණකගත ජාලගත ක්‍රමවේදයක් අපේ රටේ භාවිතා වෙන්නේ නැහැ. මේ සියල්ල තාම මැනුවලි සිදුවෙන්නේ. එහෙනම් ක්‍රමවත් ජාලගත ඩිජිටලයිසේෂන් සිස්ටම් එකක් හැදීම අපේ රටේ මේ අයවැය ලේඛනය තුළින් අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපේ දීර්ඝකාලීන ඉලක්කයක් තියෙනවා. ඒක තමයි ඉහළ කුසලතාවයෙන් යුත් ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ඉදිරි වර්ෂ 10ක කාලය තුළ නිර්මාණය කිරීම. අපි දන්නවා අද මේ පවතින තත්ත්වය තුළ විදේශගත වීම සඳහා වැඩි ප්‍රවණතාවයක් අපේ සහෝදර සහෝදරියන්ට තියෙනවා. ඒ පිළිබඳව අපිට දෝෂාරෝපණයකට ලක් කරන්න බෑ. මොකද ඔවුන්ට අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන තාක්කල් ඔවුන් ඒ විශ්වාසය ඒ අනාගතය ගොඩනගා ගත හැකි තමන්ට පුළුවන් කාරණාවලට යොමු වීම සිදු වෙනවා. එහිඳ අපි විශේෂයෙන්ම මේ අයවැලේකනේ ඉදිරිපත් කළ බලාපොරොත්තු වෙනවා 7% ආර්ථික වර්ධන වේගයක් දක්වා 2025 අවුරුද්ද වෙද්දී ගමන් කරන අපේ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳාම අපි මේ වෙනකොටම තවදුරටත් ශක්තිමත් කරන්න ප්‍රධාන රටවල් කිහිපයක් සමග වෙළඳ ගිවිසුම් වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. සමහර විට නතර වෙලා තිබිච්ච සාකච්ඡා නැවත ආරම්භ කරලා ඉදිරියට ගෙන යෑම මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට පුළුවන් වේවි ඒ හරහා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරන අතරතුර අපි ප්‍රධාන ඉලක්කයක් බවට පත් කරගෙන තියෙන්නේ එකක් අපේ ආයෝජන ප්‍රමාණය වැඩි කර ගැනීම, දෙක අපේ අපනයනයන් වැඩි කර ගැනීම. ආයෝජනවලට එද්දිගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආයෝජනය සඳහා හිතකර පරිසරයක් අද අපේ රටේ නැහැ. ඒකට මූලික හේතුව තමයි අපි අද ණය ගෙවා ගන්න බැරි රටක් හැටියට පවතින්නේ. එතකොට ණය ගෙවාගත හැකි රටක් බවට පත්වන තෙක් අපේ රටට ආයෝජන ලැබීම පිළිබඳව විශාල විශ්වාසයක් තබන්න බෑ. ඒ හින්දා අපේ වගකීමක් තියෙනවා දැනට සිදුවන ක්‍රියාවලිය වේගවත් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අරගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ණය ගෙවාගත හැකි රටක් බවට පරිවර්තනය වෙලා ආයෝජකයන්ට ඒ මූල්‍ය සහතිකය සහ ආයෝජකයන්ට ඒ විශ්වාසය අපේ රට පිළිබඳව ඇති කරා. ඒ වගේම අනික් පැත්තෙන් අද අපිට මුහුණ දෙන ප්‍රධාන කාරණයක් තමයි මේ ශ්‍රේණිගත කිරීමේ ආයතන. ශ්‍රේණිගත කිරීමේ ආයතන අපේ ආර්ථික තත්ත්වය තුළ අපිව අද පල්ලෙහාට දාලා තියෙනවා. එහින්ද අපි ආර්ථික කළමනාකරණය තුළ විතරයි අපිට මේ ශ්‍රේණිගත කිරීම ආයතන වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් ක්‍රමානුකූලව අපිව ඉහළ ආර්ථික මට්ටමකට අරගෙන යන්නේ. එහෙම ගියොත් විතරයි අර මම කතා කරපු ආයෝජකයන්ගේ විශ්වාසය අපිට ලැබෙන්නේ. එහෙනම් මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කළා තියෙනවා. රජය ක්‍රියාත්මක කරලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්න අවශ්‍ය පසුබිම අද නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් තමයි මම මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට අද හර්ෂ සිල්වා මැතිතුමා ඉදිරිපත් කරපු කාරණාවලදී විශේෂ ඉල්ලීමක් කරේ මේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අද කරුණු දැනගෙන සමහර අය නොදන්නවාසේ කරුණු ඉදිරිපත් කරනවා. අනික් අය කිසිම කරුණක් නොදැන උපකල්පන මත පමණක් පදනම් වෙලා කරුණු ඉදිරිපත් කරනවා. මේ තුළ මේ ගොඩනගාගත්ත විශ්වාසය බිඳ වැටෙනවා. අපි දවස් 10කට කලින් ආපස්සට ගියොත් එහෙම මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, අනික් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීම පිළිබඳව මහා විශාල විශ්වාසයක් වෙළඳ පොළ තුළ හැදිලා තිබ්බා. හැබැයි විවිධ අය ඇවිල්ලා විවිධ ස්පෙකියුලේෂන්ස් කිරීම තුළ, විවිධ අනාවැකි පළ කිරීම තුළ මේ විශ්වාසය යම් තාක්තුරකට මිද වැටලා තියෙනවා කියන කාරණය අපිට කියන්න පුළුවන්. හැබැයි මේ සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. අද ඔබතුමා කතා කරපු ඔබතුමාගේ වාර්තාව තුළ අඩංගු, අයවැය ලේඛනයේ සම්බන්ධයෙන් කරපු කාරණාව තුළ අඩංගු පොලි අනුපාතය. අපි පිළිගන්නවා පොලි අනුපාතයන් ඉහළ මට්ටමක තියෙන්නේ. හැබැයි රටේ ආදායම අඩු වෙලා තියෙන අවස්ථාවක රාජ්‍ය ආදායම ශීඝ්‍රව කඩාවැටෙද්දී නිෂ්පාදනයට සාපේක්ෂව 8.3% රාජ්‍ය ආදායමකට අපි හිමිකම් කියද්දී අපිට යම් යම් ආර්ථිකමය වශයෙන් මූල්‍ය කළමනාකරණයක් කරන්න සිදු වෙනවා. එහෙනම් මේ පොලි අනුපාතය ඉහළ මට්ටමක පැවතීම තුළ බලපෑමට ලක් වෙච්ච පාර්ශ්වයන් රාශියක් ඉන්නවා. මේ අයට යම් සහනයක් ලබා දීලා ඔවුන් බලාපොරොත්තු වෙන ඉදිරි ගමන ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ රටේ ආර්ථිකය ස්ථාවර වීම තුළ පමණයි. දැන් ඔබතුමා මතු කරපු කාරණේ විශේෂයෙන්ම අද රජය 30% ඉක්ම වූ ප්‍රමාණයකට තමයි මුදල් රැස් කිරීම කරන්නේ. හැබැයි ඒක අපිට ලැබෙන්නේ මාස 3ක් කාලයක් සිදා පමණයි. බොහෝ දුරට අපි කැමති මාස 6ට අවුරුද්දක් දක්වා කාලයකට ගමන් කරන්නේ. හැබැයි මේ විශ්වාසය මේ ආයෝජකයන් තුල තියෙනවද? ඒකට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව. දේශීය ණය වලින් හැයකට් එකක් ගැනීම පිළිබඳව අද රජයවත් මහ බැංකුවවත් එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයවත් සාකච්ඡා නොකර තියෙන අවස්ථාවක තීන්දුවක් නොගෙන ඉන්න අවස්ථාවක මේ කරුණ ඉදිරිපත් කිරීම සාධාරණ වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ තුල වෙන්නේ රටේ ජනතාව තවදුරටත් අධෛර්යමත් වීම මිසක් ශක්තිමත් වීම නෙවෙයි. ඒ හින්දා පොලි අනුපාතයන් විවෘත වෙළඳපොළ තුල තීරණ වීම වඩා වැදගත් වෙනවා. මොකද ඒකට ආටිෆිෂියලි අපි තීන්දුව කිරීමට ගියොත් පසුගිය කාලවන්වල යම් යම් දේවල් කෘතිමව තීන්දුව කිරීම තුළ ඇතිවෙච්ච අහිතකර බලපෑම් වලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. හැබැයි අපිට තවදුරටත් අඩුපාඩු වැරදි තීන්දුව ගැනීමේ හැකියාවක් නැහැ. මොකද අද අපි නැවත ක්‍රමානුකූලව සෙමින් හිස ඔසවන අවස්ථාව. අද අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් ආනයනය සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් අපි අරගෙන තියෙනවා. මම මේ සභාගර්භය තුළ මීට පෙරත් ප්‍රකාශ කරා අපි මේ ගෙනියන දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව පුළුල් අවධානයක් නොකළ වෙනස් කිරීමට උත්සාහ කිරීම නැවත වාරයක් මාර්තු අප්‍රේල් මැයි ජූනි වල මේ රටේ තිබිච්ච තත්ත්වයට වඩා අනිවාර්යෙන්ම දරුණු තැනකට මේ රට තල්ලු වෙනවා. ඒ පිළිබඳව අපි සියලු දෙනා අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. රජයක් හැටියට අපි කැමති රජයක් ප්‍රසාදයට පත් වෙන තීන්දු පමණක් ගන්න. සියලු මහජන නියෝජිත ආණ්ඩු පක්ෂයේ වේවා විපක්ෂයේ වේවා අපි කැමති රජයක් ජනප්‍රිය වෙන තීන්දු ගන්න. තමන් මහජන නියෝජිතයෙක් හැටියට ජනප්‍රිය වෙන්න පුළුවන් ජනතා ප්‍රසාදය වැඩි වෙන තීන්දුවක් ගන්න. හැබැයි අවාසනාවකට අද රටේ පවතින ආර්ථික තත්ත්වය අපිට එසේ තීන්දුව ගත ඇති කාලයක් නෙවෙයි අද අපි ඉන්නේ. හැබැයි මේ අවාසනාවන්ත කාලය ඉතාම කෙටි කාලයක් තුළ අවසන් කරන්න අවශ්‍ය පසුබිම තමයි මේ නිර්මාණය වෙන්නේ. එයින් මේ අයවැය ලේඛනය තුළ අපි විශ්වාස කරන්නේ දේශපාලන කෝණකින් බලනවට වඩා සමස්ත රටේ ජනතාව ගැන කල්පනා කරලා අපි තීන්දුවක් ගැනීම වඩා වැදගත් වේවි. මොකද අපි ගන්න හැම තීන්දුවකම අවසාන වින්දිතයා වෙන්නේ මේ රටේ ජනතාව. මේ රටේ ජනතාව තමයි අවසාන වින්දිතයා බවට පත් වෙන්නේ. එහෙනම් අපි ගන්න තීන්දුව තුළ එකක් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම. අපේ රටේ ආදායම නිෂ්පාදනයට සාපේක්ෂව 15%ක දක්වා ප්‍රමාණයකට ගමන් කිරීම. අපි තවදුරටත් ණය මත යැපෙන රටකට වඩා ආයෝජන ආකර්ෂණය කරගත හැකි රටක් බවට පරිවර්තනය වීම. මේ වගේ කාරණා රාශියකට අපි ගමන් කිරීමේ අවශ්‍යතාවය අද තියෙනවා. අපි පිළිගන්නවා මේ ගන්න තීන්දුව ජනතාවට මුහුණ දීමට අපහසු දුෂ්කර තීන්දුව වෙනවා. අපි මම නැවතත් කියනවා ඒ තීන්දුව ගැනීමේදී රජය ජනතාව මුහුණ දෙන අපහසුතා නොසලකා හැරලා නෙවෙයි මේ තීන්දුව ගන්න. මේ අපහසු තීන්දුව ප්‍රතිසංස්කරණ මේ මොහොතේ අපි සිදු කරන්නේ අපි මීට මාස 5කට 6කට කලින් අත්විඳපු තත්ත්වය නුදුරු අනාගතයේදී විතරක් නෙවෙයි කිසිම ආකාරයකට මේ රටේ ඇති නොවෙන්න. එහෙනම් මේ පිළිබඳව අපි දන්නවා මේක කියන්න පහසුයි. මේක කියන්න පහසුයි. අපිට මෙතන ඇවිල්ලා කියන්න පහසුයි මේ තීන්දුව ගැනීම රටේ යහපත වෙනුවෙන් කරනවා. හැබැයි අපි දන්නවා ජනතාවක් මේ තීන්දුව දිහා බලාගෙන ඉන්නවා. ඔවුන්ට විශාල බරක් පැටවෙනවා. හැබැයි අපි නැවතත් සාධික කරනවා මේ තීන්දුව අපි ගන්නේ රට අද මුහුණ පාලා දෙන තත්ත්වය කිසිම ආකාරයක කිසිම දවසක මුහුණ නොපාන්න අවශ්‍ය ප්‍රතිසංස්කර. ඒ වෙනුවෙන් දේශපාලන අධිකාරිය ජනාධිපතිතුමාගේ ඉඳලා අපි සියලු දෙනා කැප වෙලා කටයුතු කරනවා. යම් අඩුපාඩුවක් එහෙම නැත්නම් අපි ගන්න තීන්දුව ඊට වඩා හොඳ තීන්දුවක් බවට පරිවර්තනය කරන්න යෝජනා තියෙනවනම් අපි ඒවා විශේෂයෙන්ම පිළිගැනීමට සූදානම්. අනික් පැත්තෙන් මහ බැංකුව මුදල් අමාත්‍යාංශය මේ වෙනුවෙන් ඉතාම කැපවීමකින් ඒ නිලධාරීන් සියලු දෙනා වැඩ කරනවා. ඒ අය වුණත් ගන්න තීන්දුව වෙනස් කළ යුතු නම් ඉතාම සද්භාවයෙන් අපිට ඒ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි ඒ පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න සූදානම්. අපි විවිධ කමිටුවල අතීතයේ ක්‍රියාත්මක වෙච්ච නැති ආකාරයට අද ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ආණ්ඩු පක්ෂ විපක්ෂ සාකච්ඡා කළ තීන්දුව වලට පැමිණීම එළඹීම වෙනස් කිරීම අද මේ වෙනකොට අලුත් සම්ප්‍රදාය නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ අසීරු අඩියක ඉන්න රට ගොඩනැගීමට ජනතාව විඳින දුක් ගැහැට වලින් ඔවුන් මුදවා ගන්න මේ රජය සහ නිලධාරීන් ගන්න තීන්දුව වලදී යම් යම් තැන්වලදී අපි අඩුපාඩු සහිත තීන්දුව ගත්තා නම් ඒ අය අපිට මේ තීන්දුව ශක්තිමත් කරගෙන ඉදිරියට යෑමේ ශක්තිය ලබා දීම වැදගත් වෙනවා. විවිධ තැන්වලට ගිහිල්ලා දේශපාලඥයෝ හැටියට අපිට විවේචන එල්ල වෙන්න පුළුවන්. ඒක විඳ දරා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. හැබැයි නිලධාරීන්ට ඔවුන් මේ ආර්ථික ස්ථාවර කිරීම සහ ආර්ථික වර්ධනයක් වෙත මේ රට ගෙන යාම සඳහා ගන්න ක්‍රියාමාර්ගයට සියලු දෙනා සහයෝගය ලබා දීම ඉතාම වැදගත් වෙනවා. වැරද්ද වුණේ කාගෙද කියන කාරණේ අපි පසුව හොයලා බලමු. එක එක්කෙනා අරයාගේ වැරද්දක් වුණා, මෙයාගේ වැරද්දක් වුණා කියලා ප්‍රකාශ කරනවා. නමුත් අපි පසුවට හොයලා බලමු. ඒ කාගෙද වැරද්ද වුණේ? ඒ සඳහා මේ රටේ නීති රාමුව තුල මොකද්ද තියෙන ඉඩ? එයාට දඩුවම් ලබා දෙන්න. ඒ පිළිබඳව අපි හොයලා බලමු. මොකද මේ වර්ධනය ප්‍රමාද වෙන තාක්කල්, ස්ථාවර වීම ප්‍රමාද වෙන තාක්කල් අද ජනතාවගෙන් නැගෙන මැසිවිලි අඩුවක් වෙන්නේ නැහැ. ඒව තවදුරටත් ඉදිරියට යනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මේ වන විට ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත වෙනස්කම් රාශියකට වෙනස් කරන්න රජය තීන්දු කළා තියෙනවා. ඒ වගේම පසුවිපරම් ක්‍රමවේද වෙනස් කරන්න අපි රජයක් හැටියට තීන්දු කළා තියෙනවා. විවිධ අයවැය ලේඛනයන් ක්‍රියාත්මක වුණාම ඒ වගේ ප්‍රගතිය කොතනද තියෙන්නේ? ප්‍රගතිය බලාපොරොත්තු වෙච්ච වේගෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ ඉලක්කගත ප්‍රගතිය ගන්න අපිට ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නම් ඒවා පිළිබඳව පසුවිපරම් කිරීමේ ක්‍රමවේදයේ බරපතල දුර්වලතාවයක් අපේ රටේ තියෙනවා. එම දුර්වලතාවය නැති කරන්න මේ වෙනකොට මේ අයවැය ලේඛනය තුළ කමිටු කිහිපයක්, එහෙම නැත්නම් කොමිෂන් සභා කිහිපයක් යෝජනා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පීඨවන කමිටුවල, මේ පීඨවන කොමිෂන් සභා තුළ අරමුණ මේ සිදු කරගෙන යන වැඩකටයුතු, එහෙම නැත්නම් අනාගතයේදී සිදු කරන්න බලාපොරොත්තු වෙන වැඩකටයුතු කිසිම අවස්ථාවක මන්දගාමී කිරීමවත් නොකර සිටීමට කල්මැරීමේ ක්‍රියාවලියකවත් නියැලීම විය යුතු නැහැ. එසේ නොවිය යුතු කමිටු සහ කොමිෂන් සභා ක්‍රියාත්මක වීම තමයි අපි අයවැය ලේඛනය තුළින් බලාපොරොත්තු වෙන. විශේෂයෙන්ම විදේශ වෙළඳාම හා ආයෝජනය සම්බන්ධ නියෝජිත ආයතනයක් පිහිටවීම. මේ ආයතනය පිහිටවීම වැදගත් වෙනවා. ඒකට හේතු වෙන්නේ අද ආයෝජකය ආවොත් එයාලට හිතකර පරිසරයක් මේ රටේ නැහැ කියන එක අතීතයේ ඉඳන්ම ඔවුන් විසින් සිදු කරන ප්‍රකාශයක්. ඊළඟට අලුත් විදේශ වෙළඳාම වෙනුවෙන් අපි කළ යුතු ගත යුතු ක්‍රියාමාර්ග, අපි යා යුතු වෙළඳ පොළවල් මොනවාද? අපි සම්ප්‍රදායික වෙළඳ පොළ තුළ ඉන්නවනම් ඊළඟට අපිට නැගීගෙන වෙළඳ පොළ මොකද්ද? අපිට තියෙන දක්ෂතාවය මොකද්ද? අපිට හුවමාරු කරගත හැකි දේ මොනවාද? මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට මෙම නියෝජිත ආයතනය පිහිටවීම, ඒ සඳහා ආයෝජන මණ්ඩලය, අපරාධන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපරාධන ණය රක්ෂණ සංස්ථාව සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ වූ වැඩසටහනකට ගමන් වෙනවා. ඊළඟට ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටවීම. එවැගේම ජාතික සංවර්ධන කමිටුව, National Development Committee එකක් පිහිටවීම. මේ හරහා ව්‍යාපෘති, එවැගේම වැඩසටහන් ඇගැයීමට අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් මැදිහත් කරගෙන එම ව්‍යාපෘති කොතෙක් දුරට මේ රටේ ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද, සාර්ථකද නැද්ද, අපිට ගැළපෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ තීන්දුව වීම. අතීතයේ අපි දැක්ක සමහර ව්‍යාපෘති විවිධ රජයන් හැම රජයක්ම සද්භාවයකින් මේ ව්‍යාපෘති සංවර්ධනය වෙනුවෙන් රටට ගෙනාවට විවිධ විවේචන පසුකාලීනව එල්ල වෙලා තියෙනවා. ඊළඟට කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ ආදායම් ක්‍රමවත් කරන්න. ආදායම් උපයන්න පුළුවන් සෑම තැනකින්ම නිවැරදිව ආදායම් උපයා ගැනීම සඳහා බදුකරණය සඳහා වන ජනාධිපති කොමිෂන් සභාව ඒන යෝජනා. එවගේම අද ඔවුන් හඳුනාගත දුර්වලතා පිළිබඳව සාකච්ඡා කරලා ඒ අවශ්‍ය වෙනස්කම් කිරීම. එතකොට අද මේ පාර්ලිමේන්තුව තුළ කතා වෙන එළියේ කතා වෙන කාරණා ගොඩකට අපිට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි. ස්ථීරසාර විසඳුමක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි. ඊළඟට කරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටවීම. මේකේ බලාපොරොත්තුව වෙන්නේ රටේ සියලු සංවර්ධන කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු निराකරණය කරලා බාධාවන් निराකරණය කරලා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමි. අපි විශ්වාස කරනවා මේ පසුවිපරම් රාන්ත්‍රණය වඩා ශක්තිමත් වීම තුළ අපිට පුළුවන් වේවි අපි මේ බලාපොරොත්තු වෙන ඉලක්කයන් වෙත ගමන් කරන්න. විශේෂයෙන්ම අපේ රටේ ආදායම අපි දන්නවා ආදායම ඇස්තමේන්තුගත කරලා තියෙන්නේ රුපියල් බිලියන 3415යි. හැබැයි අපේ වියදම රුපියල් බිලියන 5819යි. ඊට අමතරව අපිට මේ 5819 තුල පොලී ගෙවීම ඇතුළත් වුණාට අපිට ඊට අමතරව අපේ ණය වාරික ගෙවීමට අවශ්‍ය වියදම තියෙනවා. විශේෂයෙන්ම පොලී සේවාකරණය ණය සේවාකරණය වෙනුවෙන් අපිට රුපියල් බිලියන 4218ක වියදමක් කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. එහිඳ මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ මගහැරලා අපිට ශක්තිමත් ආර්ථිකයක් වෙත ගමන් කරන්න පුළුවන් පසුබිමක් මේ අයවැය තුල නිර්මාණය කිරීම රටේ බලාපොරොත්තු. ඊළඟට මේ සභා ගර්භයේ
ගරු ඇමතුමා ඔබතුමාගේ අවසරය ඇතුව වචනයක් අහන්න. දැන් ඔබතුමා වැදගත්ම කතාවක් දැන් කිව්වා. ඒ තමයි අපිට තියෙන ඇත්තටම අර්බුදය අපි බලාපොරොත්තු වෙන මේ පොලි ගෙවන්න තියෙන ප්‍රමාණය ඩොලර් මේ රුපියල් බිලියන 2193. දැන් රුපියල් බිලියන 2193 අපි දැන් පොලිගේ ණය සේවාකරණය නවත්තලා තියෙන නිසා විදේශීය බොහෝ විට අපිට ගෙවන්න තියෙන්නේ විදේශ ණය පොලිය එන අවුරුද්දේ බිලියන 193යි. හැබැයි දේශීය පොලිය ගෙවන්න තියෙනවා බිලියන 2000ක්. ඒ කියන්නේ විදේශීය පොලිය වගේ 10 ගුණයකටත් වඩා ගෙවන්න තියෙනවා දේශීය පොලිය. දැන් ඔබතුමා කිව්වා ගැටලුව තමයි විදේශීය ණය ගන්න රජයට 33%ක පොලියක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට කරුණාකරලා ප්‍රශ්න දෙකක් අහන්න ඔබතුමාට පුළුවන් නම් විස්තර කරන්න.
කරුණාකරලා කෙටියෙන් අහන්න
කාලය. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳව ලංකාව කොතනද ඉන්නේ? චීනය එකඟ වෙලා තියෙනවද? ඉන්දියාව එකඟ වෙලා තියෙනවද? ද්විපාර්ශ්වික සහ අනිත් ඒවා පුද්ගලික ණය ISP. අනිත් එක ඔබතුමා දිගින් දෙකටම ගියා දේශීය ණය පිළිබඳව කිසිම විදියකට ප්‍රතිව්‍යුහගත කරන්නයක් කරන්නේ නැහැ කියලා. එහෙමනම් මේ මිලියන 2000 වෙච්ච පොලිය ගෙවීම සඳහා වැඩපිළිවෙල මොකක්ද කියලා කරුණාකරලා පැහැදිලි කරන්න.
හර්ෂ මන්තුමා, මම හිතන්නේ ඔබතුමා මතු කරේ හොඳ කාරණයක්. විශේෂයෙන්ම විදේශීය ණය ද්විපාක්ෂික ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ පැත්තෙන් අපිට කිසිම රටක් එහෙම නැත්නම් කිසිම පාර්ශ්වකරුවෙක් මේ වන විට ඊට සහයෝගය නොදක්වනවා කියන පණිවිඩය ලබා දීලා නැහැ. ඔවුන් මේ වෙනකොට මහ බැංකුවත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයත් අපේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරණයට පත් කරපු නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන් වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව මේ සාකච්ඡාවට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපේ ඉලක්කයක් තියෙනවා. අපේ ඉලක්කය තමයි අපිට දෙසැම්බර් වෙද්දි මේ අනුමැතිය ලබා ගන්න පුළුවන්ද කියන කාරණය. ඒක තමයි අපේ ඉලක්කය. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. එතකොට අපිට තව දුරටත් කියන්න බෑ නිශ්චිත වශයෙන් කොතනද අපිට කියන්නේ ඔබතුමා අහන්නේ මෙතන යම්කිසි ගැටලුවක් තියෙනවද කියලා කාරණේනේ. මෙතන ගැටලුවක් අපිට තාම නිර්මාණය වෙලා නැහැ. ඉතාම හොඳින් මේ කරුණු තොරතුරු දත්ත හුමාරු කර ගැනීම සිදු වෙනවා. ඒ වගේම රටක් හැටියට අපි ගන්න වැඩපිළිවෙල පිළිබඳවත් ඔවුන්ව දැනුවත් වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට මේ ඉලක්ක වෙත ගමන් කරන්න පුළුවන් වේවි කියලා. හැබැයි එක්කම අර පසුගියදා වාර්තා වෙච්ච කාරණේ පිළිබඳවත් අර අපිට දෙසැම්බර් හම්බුන් නැත්තම් මේ ෆයිනෑන්ෂල් ඇෂුරන්සස් අපි ලබා දීලා අපිට දෙසැම්බර් මාසේ වෙද්දි මේ අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාවය හම්බුනේ නැත්තම් මාර්තු දක්වා අපිට බලන් ඉන්න ඕනේ කියන කාරණයට මම පිළිගන්නේ නැහැ. මොකද අපි හැකි ඉක්මනින් උත්සාහ කරන්නේ මේ ෆයිනෑන්ෂල් ඇෂුරන්සස් ලබා දෙන්න. ඒ වගේම තමයි ඒ රටවල අපිට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඔවුන්ට අභ්‍යන්තරව ඇතිවන තත්ත්වයත් ඒ වගේම ඔවුන් විසින් තවත් රටවල් වලට මේ ආකාරයටම මූල්‍ය පහසුකම් දීලා තියෙනවා. ඒ පිළිබඳවත් විශ්ලේෂණය කළා තමයි අපිට ඒ ෆයිනෑන්ෂල් ඇෂුරන්සස් ලබා දෙන්න. අපි විශ්වාස කරනවා අද පවතින තත්ත්වය තුළ අපිට මේ ෆයිනෑන්ෂල් ඇෂුරන්සස් ලබා ගන්න පුළුවන් වෙයි. අපේ උපරිම උත්සාහය මේ දෙසැම්බර් මාසයේ වෙද්දී අපිට අවශ්‍ය ඒ අනුමැතියන් ලබා ගන්න. ඊළඟට ඔබතුමා කියපු ඩොමෙස්ටික් ඩෙට් එක. ඔව් ඩොමෙස්ටික් ඩෙට් එකේ විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි අද තියෙන තත්ත්වය අපි ඩොමෙස්ටික් ඩෙට් එක රීස්ට්‍රක්චර් කරන්න පුළුවන් තැනකද ඉන්නේ. ඒ හරහා බැංකු පද්ධතියට ඇති වෙන බලපෑම, අද පවතින ඉහළ පොලි අනුපාතය, අද පවතින ඉහළ උද්ධමනය, මේ සියල්ල සලකලා බැලුවහම අනිත් පැත්තෙන් සේවක අත්සන් මුදලට ඇති වෙන බලපෑම මේ සියල්ල දිහා බැලුවහම අපිට ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චර් කරන්න පුළුවන් තැනකද අපි ඉන්නේ. ඒ හින්දා තමයි අර ජාත්‍යන්තර ද්විපාර්ශ්වික නායකරුවන් සමග කරන සාකච්ඡා අවසාන වන තෙක් අපි ඒ පිළිබඳව තීන්දුවක් නොගනි. නමුත් අපි විශ්වාස කරනවා මේ වැඩපිළිවෙල තුළ අපිට ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චර් කිරීමේ අවශ්‍යතාවයක් මතු කර වෙන්නේ නැති වෙයි කියලා. අපි ඒ විදිහට තමයි මේ වෙනකොට මේ සාකච්ඡා මාලාව පවත්වාගෙන යන්නේ. මොකද ඒ හරහා ඇතිවන අහිතකර බලපෑම පිළිබඳවත් මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් හොඳ අවධානයෙන් කටයුතු කරනවා. එහෙනම් අපි විශ්වාස කරනවා අපි මෙතෙක් ආපු ගමන සාර්ථක කරගෙන අපිට ඒ අවශ්‍ය ඉලක්ක වෙත ගමන් කිරීමේ හැකියාව ලැබේවි කියලා. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ දිගටම කතා වෙච්ච කාරණයක් තමයි මේ සුබ සාධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඊයේ දිනෙත් කෙටි පැහැදිලි කිරීමක් කරා. අපි මේ සුබ සාධනය වෙනුවෙන් ලබා දෙන දීමනා පප්පාදුවකට ලක් කරන්නේ නැහැ. ඒ එක්කම විපක්ෂ නායකතුමත් අපේ උපදේශක කාරක සභාවේදී මතු කරපු කාරණයක්, ඊයේ පාර්ලිමේන්තුව තුළ මතු කරපු කාරණයක්, මේ දරිද්‍රතාවය පිළිබඳව සංගණනය 2019න් පස්සේ සංගණනයක් කළා නැහැ. ඊට පස්සේ කොහොමද මේ තීන්දුව ගන්න කියන එක. මේ මොහොතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ මොහොත වෙන විටත් මේ සංගණනය මේ රටේ සිදුවෙමින් පවතිනවා. මේ සංගණනය මේ රටේ සිදුවෙමින් පවතිනවා. මේ සඳහා අපි විශ්වාස කරනවා තව මාස 3ක විතර කාලයක් අපිට ගත වෙයි. ඒ අපිට අවශ්‍ය සෝෂල් රෙජිස්ටර් එක අපි ක්‍රමානුකූලව නිවැරදි දත්ත පදනම් කරගෙන සකස් කරගත්තට පස්සේ මේ රටේ ජනතාවගෙන් නැගෙන මැසිවිලි ඉදිරියේදී ඇති වෙන්නේ නැති වෙයි. ඒ හින්දා මේ තොරතුරු රැස්කිරීමට දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඒ අවශ්‍ය සංගණනය මේ වෙනකොටත් අපේ රටේ සිදු කරමින් පවතිනවා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ සුබ සාධන දීමනා ලබා දීමේදී සමෘද්ධි සහනාධාර වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන දීමනාව, විවිධ අවශ්‍යතා තියෙන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන දීමනාව, වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබා දෙන දීමනාව, ඊළඟට මේ ආර්ථික තත්ත්වය තුළ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන කණ්ඩායමට ලබා දෙන දීමනාව, මේ දීමනාවේ කිසිම කප්පාදුවක් සිදු කරන්නේ නැහැ. අපි ඇත්තටම අතිරේක දීමනාවක් මේ මාස 7 දෙසැම්බර් දක්වා මාස 7ක කාලයක් තුළ ලබා දෙනවා. ඒකට අපිට විවිධ ආයතන සහයෝගය දක්වලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා ලංකාවේ අපේ ආදායමෙන් අපි කොටසක් ඒ සඳහා භාවිතා කරලා තියෙනවා. ඒ සිදුවෙන ආකාරයට තමන්ට මාසිකව සාමාන්‍යයෙන් ලැබෙන ප්‍රමාණයට වඩා මේ මොහොතේ අතිරේකව ලැබෙන ප්‍රමාණය අපි ජනවාරි සිට අප්‍රේල් දක්වා ඒ ආකාරයෙන්ම ගෙවීමට කටයුතු කරනවා. හැබැයි අපිට ඒ ගෙවීම සිදු කරද්දී අපිට විදේශ රටවල් සහ අනිකුත් ආයතනවලින් අවශ්‍ය මූල්‍ය සහයෝගය ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන්ටත් බැහැ අපිට මූල්‍ය සහයෝගයක් ලබා දෙන්න. හේතුව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුල අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුව එකඟතාවය ලබා ගන්නතෙක් අපි මම අර කිව්වා වගේ ණය ගෙවා ගත හැකි රටක් බවට පරිවර්තනය වෙන තෙක් ඔවුන්ටත් අපිට සහයෝගයක් ලබා දෙන්න බෑ. ඒ හින්දා පළවෙනි මාස 4ට ලබන අවුරුද්ද 2023 අවුරුද්දේ මෙතෙක් දීමනා ලබන අතිරේක දීමනාව ලබන මේ සියලු දෙනාටම මේ දීමනා ලබා දෙන්න කටයුතු කරනවා. මේ තුල ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොරොත්තු ලේකනවල ඉන්න කණ්ඩායමත් ඇතුළත්ව මේ අවුරුද්ද ලබා මාස 7ක කාලය තුල ලබා දීමනාවත් ඒ දීමනාවම තවත් මාස 4ක කාලයක් සඳහා ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා. ඒ වගේම විවිධ අමාත්‍යංශ පිළිබඳව අදහස් ප්‍රකාශ කරද්දී බොහෝ අවස්ථාවන්වලදී ප්‍රකාශ වෙච්ච කාරණයක් තමයි ඇයි මේ මුදල් වෙන් කිරීම සිදු කරලා තියෙන්නේ කියලා. කරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේ වන විට රුපියල් බිලියන 2000කට වඩා රුපියල් බිලියන 200කට වඩා රජයට සැපයුම් කරපු කණ්ඩායම් වලට ගෙවීම් සිදු කරන්න තියෙනවා. එහෙනම් මේ අඩංගු ගොඩක් දේවල් විශේෂයෙන්ම මාර්ග සඳහා වෙන් කරපු මුදල් ප්‍රමාණයන් බැලුවොත් මේ අලුත් ඉදිකිරීම් කරන්න නෙමෙයි මේ වෙන් කිරීම් සිදු කරලා තියෙන්නේ. මේ වන විට ඉදිකිරීම් කටයුතු සිදු කරලා ඔවුන් ගෙවීම් බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායම් ඉන්නවා. අපි දල වශයෙන් ගත්තොත් එහෙම ඒ මාර්ග අමාත්‍යංශයට අපිට බිලියන 86ක් පියවීමට තියෙනවා. ඒ සැපයුම්කරුවන් මේ දැඩි දුෂ්කරතාවයන් වලට මුහුණ දෙනවා. ඒ හින්දා මේ මුදල් වෙන් කිරීම සිදු කරලා තියෙන්නේ ඔවුන් මෙතෙක් සිදු කරලා තියෙන ඉදිකිරීමට සැපයුමට අදාළව ඒ අවශ්‍ය මුදල් ටික පියවීම් කටයුතු කරන. ඒ හින්දා අලුත් ව්‍යාපෘති ඉතාම සීමිතයි. අපි අලුත් ව්‍යාපෘති කරන්න ලැබන අවුරුදු තුල බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාම සීමිතව මේ තියෙන මේ මුදල් ප්‍රමාණය කළමනාකරණය කර ගැනීම සඳහා තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ අද මුහුණ දෙන තවත් ගැටලුවක් තමයි මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. ඔවුන් විවිධ අවස්ථාවන්වලදී ජනාධිපතිතුමා මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම නිලධාරීන් මුණ ගැහිලා තියෙනවා. මහා බැංකුව මුණ ගැහිලා තියෙනවා. අපි දන්නවා ඔවුන් අද මුහුණ දෙලා තියෙන ගැටලුව. ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අපහසුතාවයක් තියෙනවා. පොලු අනුපාතයන් වැඩි, ඉල්ලුම අඩු වෙලා මේ ගැටලුව වලට ඔවුන් මුහුණ දීලා තියෙද්දී ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න අසීරුතාවයක් තියෙනවා. අපි ඒකයි උත්සාහ කරන්නේ. එකවර පොලි අනුපාතය පිළිබඳව අඩු කිරීම වෙනුවට ආර්ථික ස්ථායීකරණය අරගෙන ස්ථාවර වුණහම විවෘත වෙලද තුල අපිට පුළුවන් වේවි මේ කළමනාකරණය සිදු කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ උද්ධමනය අඩුවීම වගේම දැන් මේ ගත්ත පියවරයන් තුල උද්ධමනය අඩු වෙලා තියෙනවා. උද්ධමනය අඩු වෙන්න පටන් අරගෙන තියෙනවා. අපි විශ්වාස කරන්නේ නැහැ මීට වඩා වැඩි මට්ටමකට උද්ධමනය ගමන් කරයි කියලා. උද්ධමනය අඩුවීම මේ ගත්ත තීන්දුව වල හොඳ ප්‍රවණතාවයක්. එහෙනම් අපි තව මාස කීපයක් මේ ප්‍රතිපත්තිය තුල අපිට ගමන් කරන්න සිදු වෙනවා.
මේක අපි තව මිනිත්තු 3ක් කාලයක් තියෙන කරෙමුතුම.
සන්
තව මිනිත්තු 3ක්
අපි සීමාවකින් තොරව ලිහිල් කිරීම කරොත් අපිට කළමනාකරණය කර ගැනීම අමාරු වෙනවා. එහෙනම් එකක් මේ රුපියල අද යම් ස්ථාවර මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපේ ආනයන සීමාවන් ක්‍රමානුකූලව අද ලිහිල් වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට අවශ්‍ය පහසුකම් අද නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ල කරද්දී අපිට සිදු වෙලා තියෙන්නේ ලැබෙන සීමිත විදේශ විනිමය තුල කටයුතු කරන්න. අපි මේ මාස 4ක කාලය ගමන් කරන්නේ කිසිදු විදේශ රටකින් එහෙම නැත්නම් වෙනත් ආයතනයකින් එක්ස්ටර්නල් රිසෝර්සස් ලැබෙන්නේ නැතුව. එහෙනම් මේක අසීරු කළමනාකරණය. ඒ අසීරු කළමනාකරණය තුල අපි අත්‍යවශ්‍ය වශයෙන් කළ යුතු වියදම් සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය ලබා දෙනවා.
හර්ෂ මහන්තුමා
මට තත්පර 30ක් දෙන අත්‍යවශ්‍ය වියදමක් ගැන කතා කරපු නිසා ඔබතුමාට මේක මතක් කරන්න කැමති. අපේ 1990 සුවසැරියට මිලියන 220ක අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් තියෙනවා. මම ඔබතුමාට කියන්නම් ගරු ඇමතුමා, අපිට දැන් මේ සර්විස් කරන්න බෑ, රිපයර් කරන්න බෑ, ගෙවන්න තියෙන ආයතන මිලියන 62ක් ගෙවන්න තියෙනවා. හරි, ඊළඟට මේ ෂොක් ඇබ්සෝබර් දාගන්න විදියක් නැහැ, ඒවට සල්ලි නැහැ, බැටරි දාන්න විදියක් නැහැ, රුපියල් මිලියන 2.5ක් ගෙවන්න තියෙනවා. BLS බෑග් ඔක්කොම වෝන් අවුට් වෙලා ඒවා මාරු කරන්න ඕනේ, එහෙම නැත්නම් පේෂන්ට්ස්ලා ගෙනියන්න බෑ. ස්ටාෆ් එකේ සේෆ්ටි ෂූස් දාගන්න විදියක් නැහැ. කෝල් සෙන්ටර් එකේ සොෆ්ට්වෙයාර් වලට මාස 4කට ගෙවලා නැහැ. කුලිය ගෙවලා නැහැ මාස 5කට. මේ අනාදී වශයෙන් බොහෝ දේවල් තියෙනවා. අපිට මේක නවත්තන්න සිදුනවා. මම මේ ඉල්ලන්නේ ඔබතුමා අත්‍යවශ්‍ය දේවල් කොහොම බිලියන 200ක් ගැන කතා කරා පාරවල් වලට. මිලියන 220ක් සුවසරියට කරුණා කළා. මම මේකේ ඉල්ලන ඔබතුමා වහාම අද මේක අප්‍රූව් කරලා දෙන්න කියලා.
ඔබතුමා මම කියපු කාරණේ අහගෙන ඉඳලා නැහැ. බිලියන 200 කියන්නේ මාර්ගවලට විතරක් නෙවෙයි. මේ රජයට සැපයීම් කරපු සියලු දෙනාට කලියුතු අපි කලියුතු ගෙවීම. එතකොට ඔබතුමා ඔය කියපු කාරණේ විශේෂයෙන්ම සෞඛ්‍යයට අපි මේ මොහොතේ ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා. ඔය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්නම්. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා, අපි ඒ වගේම මන්ත්‍රීතුමා ඔබතුමා කියපු ඔය සමහර කාරණාවල වෙළඳපොලේ බාණ්ඩ හිඟයකුත් තියෙනවා. වෙළඳපොලේ ඔබතුමා කියපු ගෙවීම් වලට වඩා හිඟයකුත් තියෙනවා. එතකොට ඒ සඳහාත් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ සඳහා අවශ්‍ය ගෙවීම් කරන්න, අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න සුවසරිය.
ඔව් හරි සමත්වා.
ඔව් නෑ ඔබතුමා, මම අපි මේ සුවසැරිය මේ රටේ දවසකට 1000කට වඩා ගෙනියනවා ඉමර්ජන්සි එකට. ඉතින් මම බැගෑපත් වෙලා ඉල්ලනවා කරුණා කරලා අද මේක ප්‍රූව් කරලා මේ ටික ගෙවලා දෙන්න කියලා. බොහොම ස්තුතියි
මන්තුමා. ඔබතුමා මේ සුවසැරිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කරපු සේවය අපි නොසලකා හරින්නේ නෑ. නමුත් ඒ සිදුවන සේවය පිළිබඳව අපි අවධානයෙන් ඉන්නේ. ඉතින් සෞඛ්‍ය අංශයට අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. සුවසැරියටත් විශේෂ අවධානය යොමු කළා ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි අපේ නිලධාරීන් එක්ක අවශ්‍ය කරුණු ටික හුවමාරු කරගන්න. ඉතින් මම කිව්වේ මේ බිලියන 200 කියන්නේ පාරවල් වලට නෙවෙයි, මේ සියලුම දේවල් වලට, සියලුම අවත්‍යංශ වලට සැපයුම් කරපු අයට කළ යුතු ගෙවීම. මොකද ඒ අය පිළිබඳවත් අපි
අවධානය අවසන් වෙලා තියෙනවා.
ගත්තොත් මම මින්තුෙන් අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ හින්දා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය ලේඛනය සමහර විට අපි හිතන ආකාරයෙම නොවෙන්න පුළුවන්. අපි මහජන නියෝජිතයේ කැටියට අපිට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක නොවෙන්න පුළුවන් ඉදිරිපත් වෙලා තියෙන මේ කරුණ. නමුත් රටේ ස්ථාවරභාවය ගොඩනැගී මේ රටේ නැවත අර මාස 4කට කලින් ඇතිවෙච්ච තත්ත්වය ඇති නොවීම පිළිබඳව තමන්ගේ දේශපාලන මතයට වඩා වැඩි වටිනාකමක් ඒ ඇතිවෙච්ච තත්ත්වයට ඇති නොවෙන්න ලබා දෙන්න කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන් කරනවා. මහජන නියෝජිතයන්ට පුළුවන් ස්වාධීනව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. මම විශ්වාස කරනවා මේ අයවැය ලේඛනය තුළ බිහි කරන අලුත් ආර්ථික ක්‍රමවේදය අපිට 2024 දක්වා ගමන් කිරීමේදී මේ රට ගොඩනැගීම සඳහා පදනම සකස් වීමට වඩා ඉවහල් වෙනවා. රජයක් හැටියට අපි නිසි කළමනාකරණය කිරීමට කැප වෙලා කටයුතු කරනවා කියන කාරණාව ප්‍රකාශ කරමින් මම නිහඬව
බෞමිස්තේ ගරුව මාත්‍යමනි.